ගුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලේ දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් මිතුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම අදත් ඌවේ ගුරු ගෙදරින් සෞඛ්‍ය පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා මහවිද්‍යාලයේ නෙළුම් කුමාරි ගුරුමෑණියන් තමයි සෞඛ්‍ය පාඩම කියලා දෙන්නේ.
ආයුබෝවන් දරුවනේ, ඔබ මේ එක්වී සිටින්නේ ඌව ප්‍රජා ගුවන්විදුලි සේවාව සමගයි. ගුරු ගෙදර පාඩම් මාලාව ඔස්සේ ඔබට තවත් පාඩමක් ගෙන එන්නයි මගේ මේ සූදානම. 10 වසර පෙළපොතට අදාළව සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයට අදාළ පෝෂණය පාඩම පිළිබඳ ඔබ තවදුරටත් දැනුවත් කිරීමටයි මේ උත්සාහය. ඔබට මතක ඇති, මීට පෙර පාඩමකදී මම ඔබට පෝෂණ ඌනතාව පිළිබඳ, සුද්‍ර පෝෂක හා මහා පෝෂක පිළිබඳ දැනුවත් කිරීමක් කරා. අද ඔබට එම පාඩමේ ඉතුරුව තියෙන්නේ දේශීය ආහාර පිළිබඳ, ඒ වගේම ශ්‍රී ලංකා ආහාර සංස්කෘතිය පිළිබඳ. මොකද්ද පුතේ මේ ශ්‍රී ලංකා ආහාර සංස්කෘතිය කියන්නේ? ඔබ දන්නවා, අපි දේශීය ආහාර කතා කරනකොට අපි සෑම විටම උත්සාහ කරන්න ඕන ස්වභාවික ආහාර ආහාරයට ගන්න. බොහෝ විට තමන්ගේ ගෙවත්තේ වගා කරගන්න පුළුවන් දේවල්, ඒ වගේම රසකාරක වෙනුවට ස්වභාවික ශාක නිෂ්පාදනයන් ආහාරවලට එක් කරගන්න අපට පුළුවන්. අනිත් එක දරුවනේ, ආහාරයේ පෙනුමද ඉහළ තත්ත්වයකට පත් වෙනවා. මේ අපි විවිධ රසයෙන් යුක්ත දේවල්, ඒ වගේම විවිධ වර්ණයෙන් යුක්ත දේවල් අපේ ආහාරයට එක් කර ගැනීමේදී සුදුළූණු, ඉඟුරු, රම්පේ, කරපිංචා, ගොරක, කොත්තමල්ලි, විනාකිරි, එසේ එකතු කරගත හැකි ද්‍රව්‍ය කීපයක්, එමෙන්ම මේවාගේ පවතින ඖෂධීය ගුණ නිසා ශරීරයට නිරෝගී බවද ලැබෙනවා. ආහාරවල වර්ණ ගැනීම සඳහා ඔබ හිතන්නක ස්වභාවික ආහාර, ස්වභාව ධර්මයේ අපූර්ව නිෂ්පාදනයක් මගේ පුතේ. බීටල්, පොකුරුවද, ඔබ වදමල් බීම බීලා තියෙනවද? වදමල් ටිකක් අරගෙන උණු වතුරයකට පොඟවලා, තද උණු වතුරයකට ඒකට දෙහි බින්දුවක් දාලා බලන්න. දෙකුම් කළු රතු පාට, ඒකට සීනි ටිකක් දාලා බොන්න තමයි තියෙන්නේ, ලුණු චුට්ටක් දාලා. වර්ණවත්, ඉතා වර්ණවත්. ඊළඟට බීට්‍රූට්, කදිම වර්ණය. ඔබ ආස ඇති බීට්‍රූට් සමග සුදු බත් ආහාරයට ගන්න කුඩා කල සිටම. ඊළඟට නිල් කටරළු, ඔබ දැකලා ඇති වර්තමානයේ නිල් කටරළු යොදාගෙන කිරිබත් හදනවා, බීම වර්ග හදනවා. ඔබ අත්විඳලා තියෙනවද? දැන් නම් හොයාගන්න අමාරුයි මේ නිල් කටරළු විශේෂය. නමුත් ඔබ උත්සාහ කරොත් මේක හදාගන්න ලේසි. අනික තමයි දරුවනේ, විවිධ කොළ ජාති, කැහැපිත්තෙන් නැත්තම් දියමිනිත්ත ගැන අහලා තියෙනවද? මගේ පුතේ, මේක වැලක් ආකාරයට තමයි යන්නේ. දියමිනිත්ත, මේකේ තියෙන කොළ ටික අරගෙන පොඩි කරලා ඒ යුෂය තියා තිබ්බහම ජෙලි එක වගේම තමයි පුතේ, හොයාගන්න පුළුවන් නම් ජෙලි එක වගේම සෙට් වෙනවා මොකුත්ම නැතුව. මේක ගෑස්ට්‍රික් වගේ රෝග තත්ත්වයන් වලට ඉතාමත් ගුණදායකයි කියලා තමයි පැරණන්නම් කියන්නේ. ඒක වැරදි නැතුව ඇති. ඊට පස්සේ කහපාට, කහ වර්ණය අපිට කොහෙන්ද හොයන්න පුළුවන්? අඹ, දොඩංගෙඩියක් මිරිකලා බලන්න හොඳට ඉදුණු පිපිඤ්ඤ බීම බීලා තියෙනවද මගේ පුතේ? ඒකත් එහෙමයි, බොහොම රසවත්, බොහොම ගුණදායි පානය. දේශීය ආහාරවල වටිනාකම එතරම්ම තියෙනවා මගේ පුතේ. මේ ආහාර පෝෂණය ලබා දෙන අතරම ඔබේ සෞඛ්‍යයට බොහෝ හිතකරයි. ඊළඟට අපි කතා කරමු පුතේ ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය ගැන. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත්. බත් නැතුව අපිට මොන දේ කෑවත් වැඩක් නැහැ. මේ අපේ පරම්පරාවෙන් එන දෙයක්. වියෝදාගන නිෂ්පාදනය කරන බතෙන් හාල්වලින් ලබා ගන්නා වූ බත අපේ ජීවිතය හා බැඳිලා පවතිනවා. ඔබ දන්නවා අතීතයේ ඉඳන්ම විවිධ සහල් වර්ග තිබුණා. මොනවාද දරුවනේ උදාහරණ? ඇල් සහල්, සුවඳැල්, හීනටි වගේ සහල් වර්ග. මීට අමතරව විවිධ ධාන්‍ය වර්ග උපයෝගී කරගත්ත පැරණක්. මොනවාද? විශේෂයෙන්ම කුරක්කන්, අමු, මෙනේරි වගේ වඩා පෝෂදායි ධාන්‍ය වර්ග තමන්ගේ ආහාරයට එක් කරගත්තා. පෝෂණයේ පාඩම් ඉගෙනගෙන නොතිබුණාට උන් පෝෂණය පිළිබඳ හසල දැනුමක් තියෙන්නේ නැති. ඒ වගේම පෝෂණය පිළිබඳ දැනුම කෙතරම්ද කියනවනම් ඔවුන් විවිධ පෝෂණයේ යුක්ත ආහාර හදන්න පිළියෙල කරන්න දැනගෙන හිටියා. පිළියෙල කරා. මොනවාද දරුවනේ ආහාර? මුංකිරිබත්, හත්මාලුව, කලවම් පලා මැල්ලුම. දැනටත් ඔබ කාලා ඇති. මුංකිරිබත් කන්න කවුද අකමැති? කලවම් පලා මැල්ලුම ඔබේ අම්මා නිතරම හදනවා ඇති. අනිත් කතර දරුවනේ, අපේ පැරණ්ණා එදා ඉඳන්ම ආහාර අපතේ යැව්වේ නෑ. වැඩිපුර සුලභ කාලවලදී මොකද කරේ? ආහාර අපතේ යාම වැළැක්වීම සඳහා ආහාර වර්ග වැඩිපුර ඇති කාලවලදී විවිධ ක්‍රම යොදා ගනිමින් ආහාර කල් තබා ගන්න උත්සාහ කළා. අටුකොස්, කරවල, ලුණු දෙහි දැමීම ඔබ අත්විඳලාදී මේ සමහර අත්දැකීම්. අනෙත් අතට ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි තව දෙයක් තියෙනවා. මොකක්ද? ශ්‍රී ලංකාව බහුජාතික රටක්. විවිධ ජාතීන් අපේ රටේ ඉන්නවා. මේ ජාතීන්ගෙන් පැවතගෙන එන විවිධ ආහාර වර්ග අපේ ආහාර සංස්කෘතියට එකතු වෙලා තියෙනවා. තෝසේ, වඩේ වගේ දමිළ ආහාර, බුරියානි, වටලප්පන් වගේ මුස්ලිම් ජනයා අතර ප්‍රසිද්ධ ආහාරත් නිතරම ශ්‍රී ලංකා ජනතාව අතර ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ වගේම විවිධ වූ උත්සව සඳහා විවිධ වූ ආහාර භාවිතයට හුරු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සිංහල අලුත් අවුරුද්ද මතක් කරන්න, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද. ඒකදී බොහෝ නිවෙස්වල කැවුම්, කිරිබත්, මුං කැවුම් වගේ ආහාර අනිවාර්යයෙන්ම පිළියෙල කරනවා. ඒ වගේම දමිළ ජනතාවගේ තියෙන තයිපොංගල් උත්සවය වෙනුවෙන් පොංගල් බත් විශේෂයෙන්ම පිළියෙල කරනවා. ඒ වගේම මගේ පුතේ සතුටුදායක උත්සව අවස්ථාවක අනිවාර්යයෙන්ම කිරිබතක් හදන්න ශ්‍රී ලංකා සංස්කෘතිය තුළ පුරුදු වෙලා තියෙනවා. අද නැවතත් අපි මේ සංස්කෘතියට ගරු කරන දෙයක් විදිහට ඔබට දකින්න පුළුවන්. විවාහ මංගල උත්සවයකදී අර කේක් එකක් කැපුවේ ඒක වෙනුවට වත්මනේ පැවතගෙන ඉන්නේ මොකක්ද? කිරිබත් එකක් කපන්න. අපි අපේ සංස්කෘතියට ආදරය කරන තැන්ගේ ඔබ අත්විඳලා ඇති. ඔබේ හිතවතුන්ගේ හරි කාගේ හරි මංගල උත්සවයකට ගියපු අවස්ථාවක මෙවැනි සිදුවීම්. ඒ වගේම කුඩා දරුවෙකුට ඉඳුල් කට ගෑම, අතුරු අකුරු කියවීම, ගැහැණු දරුවෙකු මල්වර වීම වැනි උත්සව අවස්ථා අනුව විශේෂ ආහාර වර්ග පිළියෙල කරනවා. මොනව වුණත් දරුවනේ ආහාර සැකසීම දැන හෝ නොදැන පෝෂණ අවශ්‍යතා මත සිද්ධ කරන්න අපේ පැරණි මුතුන් මිත්තන් දැනගෙන ඉඳලා තියෙනවා. එහෙමනම් දරුවනේ පෝෂණය ගැන මෙච්චර දැනුමක් තියෙන අපි නරක ආහාර ආහාරයට ගන්නවද? දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟ මාතෘකාව ගැන. මොකද්ද පුතේ මාතෘකාව? විවිධ පුද්ගල අවශ්‍යතා සඳහා ආහාර සකස් කිරීම. පුද්ගල අවශ්‍යතා සඳහා ආහාර සකස් කරන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විවිධ අවදිවලදී අපේ ආහාර සකස් කිරීම වෙනස් වෙනවා. කොයි කාලෙත් දරුවනේ හිතන්නකෝ බලන්න, මුල් මාස හතරෙන් පස්සේ, හයෙන් පස්සේ අවුරුදු දෙක දරුවලා දක්වා ලදරුවන්ට මෞකිරි වලට අමතරව අතිරේක ආහාර ලබා දිය යුතු වෙනවා. මොළයේ වර්ධනයේ 80%ක්ම මේ කාලය තුර සිද්ධ වෙන බව ඔබට මීට පෙර පාඩමේ ඔබ ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම කෙටි කාල පරාසයක් තුල සෞඛ්‍යමත් ආහාර ලබා දීම අපි සිද්ධ කරන්න ඕන. ඒ වගේම දරුවන් සීග්‍රින් වර්ධනය වෙන නිසා, ඔවුන් අධික ක්‍රියාකාරීත්වයෙන් යුක්ත නිසා ඔවුන්ට අවශ්‍ය ශක්තිය අවශ්‍යතාවය ඉහළා ගියා. ඒ නිසා අපි දෙන්න ඕන ආහාර මොනවාද පුතේ? ශක්තිය ලැබෙන්නේ නම් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, වැඩිපුර අඩංගු ආහාර. එසේම දරුවන් එක්වරකට ගන්න අඩු ආහාර ප්‍රමාණයක් වෙන නිසා අපිට මොකද කරන්න ඕන? ආහාර පෝෂණ ගුණයෙන් අධික විය යුතුයි. ඊළඟට පෙරපාසල් අවදිය දරුවෝ ගත්තොත් එහෙම අධික ක්‍රියාශීලී. මොවුන්ට අනිවාර්යයෙන්ම සියලුම පෝෂණ අවශ්‍යතා ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරමු පුතේ නව යෝන් විය ගැන. මේ කාලයේදී අවශ්‍ය කැලරි ප්‍රමාණයට ගැළපෙන සිය ආහාර ලබා දීම සිද්ධ කරන්න ඕන. වර්ධන නැග්මක් අපිට දකින්න පුළුවන් මේ කාලෙදී. ගුණාත්මක බවින් හා ප්‍රමාණාත්මක බවින් යුක්ත ප්‍රෝටීන් ලබා දීම සිද්ධ කරන්න ඕනේ නිසා. අනෙත් කාරණේ දරුවනේ කැල්සියම්, යකඩ, අයන්, විටමින් ඒ, විටමින් B12, එහෙම නැත්නම් B12 අඩංගු ආහාර අවශ්‍ය හා ප්‍රමාණවත් පරිදි ලබා දීම ඉතාමත් වැදගත්. අනෙත් එක දරුවනේ ඔබ ගත කරන්නේ මේ අවධියේදී, මේ අවධියේ බොහෝ දෙනෙක් පෝෂණය ගැන තැකීමක් නොකරනවා. මොකටද උත්සාහ කරන්නේ ඔබ? තෙල් සහ අධික සීනි සහිත ආහාර ලබා ගන්න, ක්ෂණික ආහාර ලබා ගන්න. හැබැයි දරුවනේ මේ අවධියේ නැත, පසු කාලීනව ඔබට මේ හේතුවෙන් විවිධ රෝගාබාධ වලට මුහුණ පෑමට සිද්ධ වෙනවා. ඒක නිසා තමාගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුව තියෙනවා. ඒ වගේම ගැහෙනු දරුවෝ කැමතිනේ ලස්සනට ඉන්න, බර ටිකක් වැඩි වෙයි කියලා බයයි. ඉතින් මොකද කරන්නේ? අනවශ්‍ය විදිහට ආහාර සීමා කරනවා. මේක ශරීරයට ඉතා හිතකරයි මගේ පුතේ. අනෙත් කාරණේ, ගැහෙනු දරුවෙකු මේවා අවදීදී ලබන නිසි වර්ධනය අනාගතයේදී ඇය බිහි කරන දරුවා කෙරෙහි සෘජුවම බලපානවා. ඒක නිසා ඔබ වැඩිපුර අවධානය යොමු කරන්න ඕන ඔබේ ආහාර වල පෝෂණය පිළිබඳව. ඊළඟට අපි කතා කරමු දරුවනේ ගර්භණී මව්වරුන් ගැන. ගර්භණී අවධියේදී කාන්තාවකට දරුවා වැඩිවීමට, තම පටක ගොඩනංවා ගැනීමට අමතර පෝෂණයක් ලබා ගන්න ඕන. අපේ අම්මා තාත්තා ආච්චි සීයා කියනවා එහෙනම් ඇති, මොකක්ද දරුවටත් එක්ක කන්න ඕන කියලා. මේ නිසා ප්‍රමාණවත් තරම් කාබෝහයිඩ්‍රේට්, මේදය, ප්‍රෝටීන ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මගේ පුතේ. මෙම අවධියේදී අවශ්‍ය කරන සුද්‍ර පෝෂක විශේෂයෙන් මොනාද දරුවනේ මං සුද්‍ර පෝෂක කියලා ඔබට හඳුන්වලා දුන්නේ පෙර පාඩමේදී? මොනවාද? යකඩ, අයඩින්, කැල්සියම්, ෆොස්ෆරස්, විටමින් ඒ වගේ දේවල් වැඩිපුර ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. අනිත් එක ඔබ අහලා ඇති ෆෝලික් අම්ලය ගැන. ෆෝලික් පෙත්තක් දෙනවා මේ ගර්භණී මාතාවන්ට. ඊට ගර්භණී වෙන්න මාස 3කට පෙර ඉඳම මේ පිළිවෙත අනුගමනය කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ බහුලව පවතින කොළපාට කොළ වර්ගවලත් ෆෝලික් අම්ලය හොයාගන්න පුළුවන්. අනෙත් කාරණේ තමයි ගර්භණී මවක් මුල් මාස 3 ඇතුළත ඖෂධ ලබා ගැනීමේදී හිතුමතේ ගන්න පුළුවන්ද? අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතුයි. ආහාරවල අරුචියක් ඇති වුණත් ප්‍රමාණවත් තරම් පෝෂදායී ආහාර තම ආහාර වේලට එක්කර ගැනීම ඔවුන්ගේ වගකීමක් වෙනවා. තම දරුවා වෙනුවෙන්. ඊළඟට කතා කරමු දරුවනේ කිරි දෙන මව්වරුන් ගැන. ඔබ දන්නවා මේක කිරි දෙනකොට මවක් සාමාන්‍යයෙන් කිරි මිලිලීටර් 850ක් විතර නිෂ්පාදනය කරනවා. කිරි නිෂ්පාදනය වෙන්න මොන අවස්ථාවේදීද? බබා ලැබුණට පස්සේ ග්‍රන්ථි උත්තේජනය වෙලා කිරි නිෂ්පාදනය වෙන්න ආරම්භ කරනවා. තේරුණාද? එතනදී කිලිමීටර් 850ක් නිෂ්පාදනය කරනවා කියන්නේ ඔවුන්ට අනිවාර්යෙන් මොනවාද ගන්න ඕන? ජලය අවශ්‍යයි. මේ කිරිවල බොහෝ විටෙම කැල්සියම් සංඝටක අඩංගු වෙලා තියෙනවා. මේ නිසා කිරි දෙන මව්වරුන් අනිවාර්යෙන් කැල්සියම් අඩංගු ආහාර අමතරව ලබා ගන්න ඕන. ජලය වැඩිපුර පානය කරන්න ඕන. කැල්සියම් අඩංගු ආහාර මොනවාද පුතේ? හාල් මැස්සන්, කිරි වගේ ආහාර වර්ග. ඊළඟට රෝගීන් ගැන කතා කරද්දි මොකද පුතේ හිතෙන්නේ? රෝගී අවස්ථාවලදී අපිට ප්‍රතිශක්තිකරණ අවශ්‍ය වෙනවා. ප්‍රතිශක්තිකරණ මනාව ක්‍රියා කිරීමට නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගීන් බිඳුණු පටක වර්ධනයට වැඩිපුර පෝෂණයක් අවශ්‍යයි. බොහෝ රෝගී අවස්ථාවලදී ආහාර ජීර්ණයට බාධා ඇති නොවේ. එම නිසා රෝගී අවස්ථාවලදී වැඩිපුර ආහාර ලබා දීම වැදගත් වෙනවා. ඇයි ඒ? මේ පටක වර්ධනය වෙන්න ඕන. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන්න ඕන. අනිත් කාරණේ, රෝගී තත්ත්වය අනුව ආහාර සමහර ආහාර නොගතිය යුතු ආහාරක් තියෙනවා. අපි දෙනවද පුතේ දියවැඩියාව හැදිච්ච රෝගියෙකුට සීනි? නෑ. ඊළඟට හෘද ආශ්‍රිත රෝග තියෙන කෙනෙකුට තෙල් සහිත ආහාර දෙනවද? ඊළඟට රුධිර පීඩනය තියෙන රෝගියෙකුට අපි දෙනවද පුතේ ලුණු? නැහැ. අන්න එහෙනම් අපි අවධානය යොමු කරන්න ඕන රෝගියා පෙළෙන රෝගී තත්ත්වය කුමක්ද කියන එක. ඒ අනුව ඔහුට ලබා දෙන ආහාරය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපි පෝෂණ අවශ්‍යතා තියෙන තව විශේෂ පිරිසක් ගැන කතා කරමු. කවුද පුතේ? ශාකමය ආහාර පමණක් ගන්න අය. වෙජන්ස්ලා කියනවා. වෙජිටේරියන්ස්ලා කියනවා ඔයාලා. මේ වෙජන්ස්ලාගේ ආහාර ගැන අපි වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. ඇයි ඒ? මොවුන් ශාකමය ආහාර පමණක් ගන්න නිසා සමබල ආහාර වේලක් ලබා දෙන්න පොඩ්ඩක් අපහසුයි. ඇයි? ප්‍රෝටීන් අඩංගු බොහෝ ආහාර තියෙන සත්ව ආහාරවල. ඒක නිසා අපිට වෙනව මොකද්ද? ප්‍රෝටීන් බහුලව තියෙන ධාන්‍ය හා එළවලු වර්ග මොවුන්ට වැඩිපුර ලබා දෙන්න ඕන වෙනවා. උදාහරණ විදිහට මුං, මෑ, කඩල, පරිප්පු, සෝයා බෝංචි ආදී ආහාර මොවුන්ට ලබා දෙන්න ඕන. ඒ වගේම ඇට ජාති සමග නිවුඩු සහල් හතු භාවිතා කළ යුතුයි. ශාක ආහාරවල යකඩ කැල්සියම් සාපේක්ෂව සත්ව ආහාරවලට වැඩිය අඩුයි පුතේ. ඒ වුණාට අපි වැඩිපුර තද කොළ පැහැති එළවලු මොනවාද නිවිති මුකුණු වෙන්න වගේ මුං, මෑ ආහාර අපේ ආහාරයට ගන්න ඕන වෙජන්ස් කෙනෙක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා ශාකමය ආහාර ගන්න කෙනෙක් ඔබ නම්, එහෙම නැත්නම් ඔබේ පවුලේ ඉන්නවා නම් ඔවුන් ලබාගත යුතු ආහාර පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔහු දැනුවත් කළ යුතුයි. ඒ වගේම මගේ පුතේ ඔයාලා දැනගන්න ඕන තව කාරණයක් තියෙනවා. විටමින් B2A B12 නැමැති ආහාරය. 12 නැමැති පෝෂණ සංඝටකය අඩංගු වෙන්නේ සත් ආහාර වල විතරමයි. ඒක නිසා මේ වෙජන්ස්ලා අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත මේ පෝෂණ පදාර්ථ පෙතිආකාරයෙන් හෝ ලබා ගැනීමට උත්සාහ දැරීම ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට දරුවනේ ක්‍රීඩකයෝ. අපි දන්නවා ක්‍රීඩකයෝ ශක්ති බොහෝ ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියාවලිය නිරත වෙන්න. මොකක් අනුවද? ක්‍රීඩාවේ ස්වභාවය අනුව, ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වෙන්න පුළුවන් තම තමන්ට ලබාගත යුතු ආහාර ක්‍රීඩකයන්ට. ඒ වගේම මගේ පුතේ ක්‍රීඩකයෙක් තරගයක් ආරම්භයේදී, තරගයේ අතරතුර, අවසානයේදී නිසි පරිදි ආහාර ලබා ගත යුතුය. ඒ වගේම වෙළඳ පොලේ විවිධ ආහාර වර්ග හඳුන්වලා දෙනවා ක්‍රීඩකයන්ට. හැබැයි අපි ඒව හිතුමතේ ගැනීම යෝග්‍ය වෙනවද? නැහැ. අපි වෛද්‍ය උපදෙස් හරි එහෙම නැත්නම් අපේ පුහුණුකරුවාගේ හරි උපදෙස් මත තමයි ආහාර ලබාගත යුතු වෙන්නේ. එහෙමනම් මගේ පුතේ, මේ 10 වසර පෙර මා ඉගෙනු පාඩම මෙතනින් ඉවර වෙනවා. මම හිතනවා ඔබට ගැටලු නැතුව ඇති කියලා. ඊළඟට මේ පාඩම සමගම බැඳිලා තියෙන 11 වසර පාඩමට යන්නයි මම දැන් මේ උත්සාහ කරන්නේ. මොකද්ද පුතේ පාඩම? කියන්නකෝ බලන්න. 11 වසර 11 වෙනි පාඩම. සෞඛ්‍යමත් ආහාර පරිභෝජනය කරමු. පිටු අංක 108. මේකේ වැදගත්කම තමයි මේ පාඩම් දෙකම අලලලා තමයි ප්‍රශ්න අහන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේට. ආහාර අපේ ජීවිතෙන් අයින් කරන්නම බෑනේ. සෑම ජීවියෙකුටම පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබා දීම, වර්ධනය සිදු කිරීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීම කියන ප්‍රධාන කාර්යයන් තුන සිද්ධ කරන්නේ කවුද මගේ පුතේ? ආහාර. හැබැයි නිරෝගී ජීවිතයක් සඳහා ආහාර සකස් කරද්දී පෝෂණ ගුණය ඉතා වැදගත් වන්නාසේම ආහාර මගින් කිසිම පුද්ගලයෙකුට හානියක් හෝ අනතුරක් සිදු නොවීම ඉතාමත් වැදගත්. ඔබට මතක ඇති අපි පසුගිය දවස්වල කතා කරා ආහාරවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ, පෝෂණ ගැටලු අවම කිරීම පිළිබඳ. මේ පාඩමේදී ඔබට කතා කරන්න වෙන්නේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව, ආහාර නරක් වීම, ආහාර බාල කිරීම, ආහාර විෂ වීම, ආහාරවල පෝෂණ ගුණය රැක ගනිමින් පරිභෝජනයට සුදුසු ආහාර තෝරා ගැනීම පිළිබඳව ඔබට ඉගෙන ගන්න වෙනවා. මුලින්ම කතා කරමු මගේ පුතේ, අපි ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව කියන්නේ මොකද්ද කියලා. මොකද්ද පුතේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව කියන්නේ? කියන්නකෝ බලන්න. ආහාරයක් සකස් කිරීමේදී හෝ පරිභෝජනයේදී එම ආහාර මගින් හානියක් නැතහොත් අන්තරායක් සිදු නොවන බවට තහවුරු කිරීම ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය වෙනවා. තේරුණාද මගේ පුතේ? ආහාර සකස් කිරීමේදී, ඒ වගේම පරිභෝජනය කිරීමේදී, මේ සකස් කරපු ආහාර පරිභෝජනය කිරීමේදී එකී ආහාර වලින් යම් කෙනෙකුට හානියක් නොවන බවට තහවුරු කිරීම තමයි ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියන්නේ. ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන කතා කරද්දී ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බවට බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. මොනවාද පුතේ? පළවෙනි එක තමයි ජීව විද්‍යාත්මක සාධක. මොකද්ද පුතේ මේ ජීව විද්‍යාත්මක සාධක කියන්නේ? ජීව, එතකොට ජීවි බවක් තියෙනවා. කවුද මේ ජීවීන්? සුද්‍ර ජීවීන්. ආහාරවල පැවතිය හැකි ශරීරයට අහිතකර සුත්‍ර ජීවීන් කවුරු වෙන්න පුළුවන්ද? දිලීර, බැක්ටීරියා වගේ සුත්‍ර ජීවීන් මගින් ආහාර නරක් වීම සිදුවන අතරම ආහාරයට විෂ ද්‍රව්‍යද නිකුත් කරනවා. මෙම ද්‍රව්‍ය බොහෝ විට මිනිසාට අහිතකර වෙනවා. ඊළඟ කාරණාව, ඊළඟට ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බවට බලපාන සාධකය, රසායනික සාධකය. මොකද සාධකේ පුතේ? රසායනික සාධකය. ඔබ දන්නවා මේ ආහාරවලට විවිධ අවස්ථාවලදී විවිධ රසායනික ද්‍රව්‍ය යොදනවා. මේ යොදන රසායනික ද්‍රව්‍ය. සමහර වෙලාවට අපි ආහාරය ගන්නා විට ශේෂව පවතින්න පුළුවන්. මොකක් නිසාද? හොඳින් සෝදලා හරි නිසි කාලයේදී කාලයට පෙර නෙලා ගැනීම හේතුවෙන් හරි මේ රසායනික ද්‍රව්‍ය ශේෂ වෙලා තියෙන්න පුළුවන්. කොයි වෙලාවටද මේ රසායනික ද්‍රව්‍ය යොදන්නේ? පළදාව නෙලීමට ඉස්සෙල්ලා පලිබෝධනාශක ගහනවා. ඔබ අහලා ඇති. නෙලාගත්තට පස්සේ ඉදෙවීමට, කල් දපා ගැනීමට විවිධ රසායන ද්‍රව්‍ය එකතු කරනවා. මේ රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයට බොහෝ අහිතකරයි. මේ ශේෂ දිගු කාලයක් තැන්පත් වුනහම පිළිකා වගේ දරුණු රෝගාබාධ වලට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන් මගේ පුතේ. ඒ වගේම තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් තියෙනවා. ඔබ මේ නිර්දේශය හොඳින් තරයේ මතක තබා ගත යුතුයි. මොකක්ද? පළදාව නෙලීමට සති 2-3කට පෙර සිට කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම නතර කළ යුතු බව. තේරුණාද පුතේ? අද හවස බෙහෙත් ගහලා හෙට උදේ කඩාගෙන වෙළඳපොළට ගෙනල්ලා දානවද? නෑ. ඒක සදාචාරාත්මක නෑ මගේ පුතේ. ඊළඟට සෞඛ්‍ය ආරක්ෂිත බවට බලපාන අනෙක් කාරණාව මොකක්ද? භෞතික සාධක. මොනවාද මේ භෞතික සාධක? ආහාර ප්‍රවාහනය කිරීමේදී, ගබඩා කිරීමේදී, පිළියෙල කිරීමේදී ආහාරවලට ගල්, බැලි වැනි භෞතික සංඝටක එකතු වෙන්න පුළුවන්. මේකත් සෞඛ්‍ය ආරක්ෂිත බවට ලොකු බාධාවක්. විවිධ රෝගාබාධ පසු කාලීන වෙති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මගේ පුතේ නරක වූ ආහාර මගින් වමනය, පාචනය වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ මාතෘකාවට යමු. ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ අවධානය යොමු කරන්න ඕන අවස්ථා මොනවාද කියලා. නිෂ්පාදනයේදී, ප්‍රවාහනයේදී, ගබඩා කිරීමේදී, සැකසීමේදී හා පරිභෝජනයේදී අපි අවධානය යොමු කරන්න ඕන. බලමු පුතේ, අපි නිෂ්පාදනයේදී මොකද වෙන්න ඕන කියලා. ආහාර නිෂ්පාදනයේදී මොකද කරන්න ඕන? අර මං කලින් කිව්ව කාරණාවම ආයි මතක් කරනවා. මොකද්ද? පලිබෝධනාශක පිළිබඳ. පලිබෝධනාශක ප්‍රමාණය ඉක්මවා නොකළ යුතුයි. ඒ වගේම මගේ පුතේ, පලිබෝධනාශක වගේ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය වලට වඩා කාබනික පොහොර යෙදීම වඩාත් යෝග්‍ය වෙනවා. ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව රැකගන්න. අනිත් කාරණේ, අහිතකර වර්ණක රසකාරක යෙදීම හානි කරයි. නිෂ්පාදනයේදී පිළිගත් ආහාර වර්ණක ඊනම්බස් එක පිළිගත් වර්ණකයක් වෙන්න ඕන. ඒ වගේම තමයි ඒවා පමණ භාවිතයට ගන්න ඕන. පිළිගත් දේ පමණ. අනිත් කාරණේ, කෘතිම රසකාරක වැනි දේ භාවිතා කිරීම වෙනුවට ස්වභාවික කුළුබඩු භාවිතා කරන්න පුළුවන් අපිට. තේරුණාද මගේ පුතේ? ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ආහාර ප්‍රවාහනයේදී. ඔබ දන්නවා ආහාර ප්‍රවාහනය කරනවා දැකලා තියෙනවා. තක්කාලි හැම ප්‍රවාහනය කරන්නේ කොහොමද? බාස්කට් වලට දාලා, පෙට්ටි වලට දාලා. මොකටද පුතේ මේ? තැලීම්, සීරීම්, පැලැක්වීම සඳහා. ඒ වගේම මගේ පුතේ ප්‍රමාණවත් බව ඉක්මවලා එක මත එක පෙට්ටි කොට ගසලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? එහෙම වුණොත් එහෙමත් ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බවට හානි සිද්ධ වෙනවා. ඒ වගේම ආහාර ප්‍රවාහනය කරද්දී අවශ්‍ය උෂ්ණත්වය නිසි පරිදි කළමනාකරණය කරන්න ඕන. උදාහරණයක් විදිහට කිරි ආහාර, ප්‍රසස්ත උෂ්ණත්වයේ තබා ගනිමින් ප්‍රවාහනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අනෙක් කාරණේ දරුවනි, අපද්‍රව්‍යයක් කිම වළක්වා ගත යුතුයි. ඒ සඳහා ආවරණය යොදන්න පුළුවන්. අනෙත් එක, ප්‍රවාහනයේදී ආහාර නරක් වීම වැළැක්වීම සඳහා හැකි සෑම විටම කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්වභාවික ආරක්ෂණ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි දරුවනි ආහාර ගබඩාකරණේ. ගබඩාකරණයේදී අපිට මොනවාද කරන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිත බව රකගන්න? බාණ්ඩේ කල් ඉකුත්වීමේ දිනයට අනුව වඩා ඉක්මනින් දින ඉකුත්වන බාණ්ඩ රාක්කේ ඉදිරියෙන් තැබීම කළ යුතුයි. ෆස්ට් ඉන් ෆස්ට් අවුට්. ඉස්සෙල්ලාම අපි ගන්න දේ තමයි ඉස්සෙල්ලාම විකිණෙන්න ඕන. ඇයි පුතේ? නැත්තම් නිකම්ම කොටසක්ම දින ගිහිල්ලා එක්ස්පයර් වෙලා කල් ඉකුත් වෙලා අහක දාන්න වෙනවා. ඊළඟට මීයෝ, කැරපොත්තෝ වගේ කෘමීන් ඒම වළක්වන්න ඕන ආහාර මතට. ඒ වගේම තමයි වෙනත් සතුන්ගෙමුත් හානි සිද්ධ වෙන්න පුළුවන් කෘමීන්ට අමතරව. කවුද හානි කරන සතුන්? මීයෝ වගේ. ඊළඟට ගබඩා තුල උෂ්ණත්වය අදාළ ආහාරයට අවශ්‍ය පරිදි පවත්වා ගන්න පුළුවන් ඕන. මොකක්ද ඒ කිව්වේ? විවිධ ආහාර වලට අවශ්‍ය වෙන උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. එකී අදාළ ආහාරයට අදාළ උෂ්ණත්වය පැවතිය යුතුයි. අනෙත් කාරණාව, ශීතකරණය සහ අධිශීතකරණය නිසි පරිදි පරිහරණය කළ යුතුයි. එක් එක් ආහාර වර්ග ශීතකරණය තුළ නියමිත ස්ථානයේ හැසිරිය යුතුයි. ඒ වගේම ශීතකරණය හෝ අධිශීතකරණය පැය 24 තුරාම අවශ්‍ය උෂ්ණත්වවල පවත්වා ගන්න ඕන. රාත්‍රියේදී ශීතකරණයේ ක්‍රියාවිරහිත කිරීම හරිද? ඒ වගේම මගේ පුතේ, ආහාර පානත් එක්ක අනෙකුත් ද්‍රව්‍ය, බෙහෙත්, සුවඳ විලවුන් එහෙම ගිහින් දානවාද අපි මේ ශීතකරණයට? නැහැ. අනෙත් එක, මස්, මාළු, අයිස්ක්‍රීම් වගේ ආහාර එකට ගබඩා කරනවද? ඒවා වෙන් වෙන් වශයෙන් ගබඩා කළ යුතුයි. ඊළඟ අවස්ථාව තමයි පුතේ ආහාර සකස් කිරීමේ අවස්ථාව. අපි ආහාර සකස් කරද්දි, අපේ අම්මා ආහාර සකස් කරද්දි, පළුදු වෙලා හරි, සතුන් විසින් කන ලද ආහාර හරි භාවිතයට ගැනීම කරනවද? නැහැ. කුස් බැදුණු ආහාර, නරක් වෙච්ච ආහාර ගන්නවද? නැහැ. අනිත් එක, ඔය ගෙදර සුරතලයට ඇස්ති කරන සත්තු අපි ආහාර සකස් කරද්දි ළඟ තියාගන්නවද? නැහැ. අපි අනිවාර්යයෙන්ම ඔවුන් එතනින් ඉවත් කළ යුතුයි. ආහාර පිළියෙල කිරීමට පෙර අත් හොඳින් සෝදා පිරිසිදු විය යුතුයි. පලා වර්ග නම් අපි ලුණු වතුරේ දාලා ටික වෙලාවක් තියෙනවා. ඇයි ඒ? පිරිසිදු කරලා තමයි ලුණු වතුරට දාන්නේ. ඇයි ඒ? ඒකේ මොන හරි අහිතකර විස බීජ හරි, අපි දන්නෝ ලුණු කියන්නේ විස බීජ අයින් වෙන දෙයක්. අනිත් එක කෘමි සත්තු එහෙම මොන හිටියොත් එහෙම ඒත් අයින් වෙනවා. අනිත් එක, පළතුරු වල පිටපොත්ත හොඳින් අතුල්ලලා හොදන්න ඕන. නැත්තම් මොකද වෙන්න පුළුවන්? අර රසායනික ද්‍රව්‍ය ශේෂව පවතින්න පුළුවන්. අනිත් එක දරුවනේ, බිත්තර කටුවේ තියෙනවා විස බීජයක්. මොකද්ද මේ විස බීජය? සල්මොනෙල්ලා කියන විස බීජය. ඒක නිසා අපි බිත්තර කඩනවා නම් බිත්තර කඩන්න කලින් මේ බිත්තරේ හොඳින් හොදන්න ඕන. අපි බිත්තරේ බදින සාස් පාන්ට මලලා කැඩුවොත් මොකෝ වෙන්නේ හොදන්නේ නැතුව? අර විස බීජය යන්න පුළුවන්. එළවලු හා පළතුරු පිසීමට ආසන්නයේදී කපා ගැනීම ඉතා වැදගත්. උදේට උයන එක රැට කපලා තියෙන එක ඒ තරම්ම ගුණදායක වෙන්නේ නෑ පුතේ. එකම තෙල් නැවත නැවතට ගැනීමෙන් වැළක්වෙන්න ඕන. පිරිසිදු භාජන හා නිවැරදි පිසීමේ ක්‍රමානුගමනය කරන්න ඕන. උදාහරණයක් විදිහට මඤ්ඤොක්ක තම්බනකොට කොහමද ඔබේ අම්මා ඒ වැඩේ කරන්නේ? පියන ඇරලා මඤ්ඤොක්ක පිරෙන්න වතුර දාලා එහෙම තම්බන්නේ. ඇයි ඒ? පියන ඇරලා තියෙන්නේ මොකද? මන් යොක්ක වල විස රසායනික ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒ වයින් වෙන්න. වැහෙන්න වතුර දාන්නේ මොකද? මේ දාපු වතුර අන්තිමේට පෙරලා ඉවත් කරනවා. යම් විස රසායනික ද්‍රව්‍යයක් තිබුණොත් ඒක ඉවත් කරලා යන්න. කවදාවත් මන් යොක්ක තම්බද්දි වහලා නම් තම්බන්න එපා. අනිත් අවස්ථාව තමයි දරුවනේ ආහාර පරිභෝජනයේදී. අපි ආහාර පරිභෝජනය කරන තුරු ආහාර මොකද කරන්න ඕන? හොඳින් වහලා තියෙන්න ඕන. ඒ වගේම විනාකිරි සහිත ආහාර භාවිතා කරද්දී අපි භාවිතා කරන්න ඕන මැටි, බීදුරු, ලී, ප්ලාස්ටික් වගේ බඳුන් හැඳි. ඇයි ඒ? අම්ල හා ලෝහ එකිනෙක මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා කරනවා. ඒකෙන් නිෂ්පාදනය වෙන රසායනික ද්‍රව්‍ය ඔබේ ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. කොළපාට වූ අර්ථාපල් සුලං වැදුණු මඤ්ඤොක්ක ආහාරයට අපි ගන්නවද? නැහැ. ඒකෙත් කොළපාට වුණා කියන්නේ රසායනික ද්‍රව්‍යයක් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. අනෙක් කාරණාව පැකට් කරපු ටින් කරපු ආහාර පැලිලා එහෙම නැත්තම් පිම්බිලා තියෙනවනම් අපි වෙළඳපළෙන් ඒවා මිලදී ගැනීමම අනුමත කරන්නේ නැහැ. මිලදී ගැනීමම නොකළ යුතුයි. ඔබ යම් හේකින් ඒ ගෙදරට ගෙනල්ලා තියෙනවනම් ඒක භාවිතයට ගැනීම අහිතකර වෙනවා. එහෙමනම් මගේ පුතේ, අද දවසේ අපි කතා කරේ මොනවාද? අපි 10 වසර පාඩමේ ඉතුරු වුණ විශේෂ පෝෂණ අවශ්‍යතා සහිත පුද්ගලයන් ගැන කතා කරා. ක්‍රීඩකයන් ගැන, කිරි දෙන මව්වරුන් ගැන, ගර්භණී කාන්තාවන් ගැන, කුඩා දරුවන් ගැන, රෝගීන් ගැන. ඊළඟට අපි අහව 11 අවසර පාඩමට. මොකද්ද පුතේ පාඩම? ඈ පුතේ, මොකද්ද පාඩම? ආහාරේ සෞඛ්‍ය ආරක්ෂිත බව රකගන්නේ කොහොමද කියන එක. ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව කියන්නේ මොකක්ද කියලා කතා කරා. දැන් මතක් කරන්නකෝ බලන්න, ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව කිව්වේ මොකද්ද කියලා? ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව කිව්වේ මොකද්ද පුතේ? ආහාර සකස් කරද්දි හරි, පරිභෝජනය කරද්දි හරි, ආහාරයේ මගින් හානියක් සිදු නොවන බවට තහවුරු කිරීම තමයි ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව කිව්වේ. මේ ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව හානි වෙන අවස්ථා කීපයක් ගැන කතා කරා. නිෂ්පාදනයේදී, ප්‍රවාහනයේදී, ගබඩා කිරීමේදී, සැකසීමේදී, පරිභෝජනයේදී ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බවට හානි සිදුවිය හැකි, එසේ හානි සිදු නොවන පරිදි සකස් කරගන්න ආකාරය පිළිබඳව අපි විස්තරාත්මකව කතා කරා. එහෙමනම් දරුවනේ, මං ඔබට පොඩි ගැටලුවකුත් ඉදිරිපත් කරන්න කැමතියි. ලියාගන්නකෝ බලන්න, පොත ළඟ තියෙනවනะ. ආහාරයක හානිකර ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිත බවට හානි කරන අවස්ථා සඳහන් කරන්න. ඔබට මේ සඳහා පිළිතුර මාගේ දුරකථන අංකයට ලබා දෙන්න පුළුවන්. 0.76430.68.36. එහෙනම් මම මේ ඔබේ පාඩම ඉවර කරන්නයි යන්නේ. මම නෙළුම් ටීචර්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10 ශ්‍රේණියේ දුවදරුවන්ට සෞඛ්‍ය පාඩම කියලා දුන්නේ බණ්ඩාරවිල කොඩාකොසම් බාලිකා මහාවිද්‍යාලයේ නෙළුම් කුමාරි කුරුමෑණියන්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් නිතුලිය මගින් 5, 6, හත අට නවය දහය සහ එකොළහ ශ්‍රේණිවල දුවදරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මත් අපි වෙමු පුංචි කැප.